Order, please. කතානායකවරයාගේ නිවේදන ජාතික ව්‍යසනයක් ලෙස ඇති වූ ගංගොතුර කේදාවකේ තිබෙන බරපතල තත්ත්වය සැලකිල්ලටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බොහෝ ගණනක් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට සූදානම් සිට නිසා වාචික පිළිතුරු අපේක්ෂා කරන පාර්ලිමේන්තු ප්‍රශ්න වෙනත් දිනකට යොමු කිරීමටත් ස්ථාවර නියෝග 23-2 යටතේ ප්‍රශ්න නොර ගැනීමටත් දිවා ආහාර විවේකයේ නොමැතිව විවාදය අඛණ්ඩව පත්වන යාමටත් අද උදෑසන පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාව රැස්වීමේදී පාර්ලිමේන්තු රැස්වීම 8 දක්වා පැවැත්වීමට තීරණය කර බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. දෙවැනි නියෝජනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2017 ජූනි 7 දින මවිසින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන නැමැති 50 ප්‍රතිශත සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
කතානායකතුමනි, 2016 වර්ෂයේ සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2016 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු කර්මාන්තා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පෙසම් පිළිගැන්වීම ගරු වජිර අභිවාදන මැතිතුමා, පෙසම් 10යි.
ගරු කතානායකතුමනි, පෝද්දල හවුපකෙවත්තේ සාගරිකයන් ලිපිනේ පදිංචි BM චන්දිම ලේල්වල මහතාගෙන් ලැබුණු පෙත්සමත්, හික්කඩුව තුඩුවේකෙවත්ත පන්සල පාර අංක 102 ධර්ණ ස්ථානයේ පදිංචි DM සරත් මහතාගෙන් ලැබුණු පෙත්සමත්, ගින්තොට වැලිපිටි මෝදර අංක 422 ධර්ණ ස්ථානයේ පදිංචි GWG චන්ද්‍රවංශ මහතාගෙන් ලැබුණු පෙත්සමත්, ඌරගහ මහ ඌරගහ ලිපිනේ පදිංචි කමල් ප්‍රේමතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමත්, මහනුවර සංගමිත්ත මාවතේ අංක 10 ධර්ණ ස්ථානයේ පදිංචි LNRL සමරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමත්, තල්පේ දෙබරගහවත්ත සිය නිවසේ ලිපිනේ පදිංචි MKDP සුසිරිපාල මහතාගෙන් ලැබුණු පෙත්සමත්, බලපිටිය වැල්ලවත්ත සුබන්ද්‍රාරාම්පාරේ අංක 36 ඇලිරක් 7 ධර්ණ ස්ථානයේ පදිංචි රන්මුතු විජේවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමත්, කොළඹ 5 පොලිස් ශේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ සේවය කරන රසික ප්‍රසන්න රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමත්, ගාල්ල කිතුලම්පිටිය ආනන්ද මාවතේ අංක 112 ඇලිරක් 2 ධර්ණ ස්ථානයේ පදිංචි WD ජයරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමත්, රජ්ජම දේවිනිගොඩ සැනසුමැන ලිපිනේ පදිංචි Y දයසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, රත්නපුර දුරම්පේ සිරිනිවස යන ලිපිනේ පදිංචි PPD අබේගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු ජයන්ත සමරවීර මැතිතුමා.
ගරු කතානායකතුමනි, බණ්ඩාරගම රයිගම් බණ්ඩාර මාවත අංක 324 C2 ධර්ණ ස්ථානයේ පදිංචි ජී සමන් කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පානදුර වඳුරාමුල්ල මල්ලසේකර මාවත අංක 321 ධර්ණ ස්ථානයේ පදිංචි KAD තුෂාරි මදුෂිකා කුරුප්පු මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, බේරුවල මුල්ලපිටිය කරුණාරත්න පාර අංක 65 ධර්ණ ස්ථානයේ පදිංචි M පත්මදාසද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
ගරු කේන්ද්‍රන් කෝඩීස්වරන් මැතිතුමා. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා.
ගරු කතානායකතුමනි, අවිස්සාවේල්ල යාහල්ලවත්ත 10 පටුමග අංක 3 ධර්ණ ස්ථානයේ පදිංචි AD දයාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, තුංකම අංක 23 YSS දිරිය පුරය සමිතියේ ලේකම් D ගරුසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවමි.
ගරු මොහමඩ් නවවි මැතිතුමා.
Honorable Speaker, I present the petition received from A.M. Tanzim of Karatiu, Ponparipu, Putla.
Garu Bandulal Bandari Goda Mettuma.
Garu Kathanayakathumani, Gala Kalegana, Visipara, Kongahavat, Tanka Visiyatadan Nisthane Padinti, N.H. Chandima Kumari Mahatmiyagen Labunu Pesamakda, Ambalangoda Patabendimulla Anka 275 Elirak Deka Dara Nisthane Padinchi, PKD K.S. Gunasekara Mahatagen Labunu Pesamak Saha, Radgam Imbulgoda, Garadeniya Mathyan Lipine Padinchi, R. Sunil Chandrasiddha Silla Mahatagen Labunu Pesamak Piligannami.
Pradhan Katitu Arambedi Yojana Garu Sabanayakathuma.
Item one, sir. Item one, there's an amendment, sir.
Item one, there's amendment. Yes, please go ahead and read that, yeah.
Parliament to Sabah, Parliament to Katu to other Udasana Parliament to Katu to people the Karga Sabah City, Nakala Paradi Sabah, where the other did a rescue me the Parliament to Ankata Dana Stavar Niogi, Yesa. දෙදත් දාසේ තුන්වෙනි මාස 8 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද යෝජනාවේ විවිධාංගයන්ගෙන් නිදහස් විය යුතුය.
සභාව එකඟද?
ආයි.
සභාව කල්සැවීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
පාර්ලිමේන්තුව 2017 6 වෙනි මාසේ 20 පස්වරු 1 දක්වා.
කල්සැවීම යෝජනාව ගරු සුනිල් හඳුන්නේ නැති මැතිතුමා.
ගරු කතානායකතුමනි. ගංගොතුරෙන් විපතටපත් ජනතාවට වන්දි සහ සහන් ලබා දීම පිළිබඳවත් යැතිවෙච්ච තත්ත්වය පිළිබඳවත් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව මම ඉදිරිපත් කරනවා. පසුගියදා සිදු වූ හදිසි ගංගොතුර සහ නායෑම් හේතුවෙන් රත්නපුර කළුතර ගාල්ල සහ මාතර ගම්පහ කොළඹ මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද ප්‍රදේශ කිහිපයක ජීවිත හා දේපල හානි විශාල ප්‍රමාණයක් සිදු විය. එම ජනතාව තවදුරටත් එම පීඩාවන්ට මුහුණ දී ඇති අතර ඔවුන් යලි නගා සිටුවීමට ගත හැකි හදිසියා කඩනම් පියවර පිළිබඳව සාකච්ඡා කළ යුතුයයිද එමෙන්ම මින් පෙර මෙවැනි ස්වභාවික විපත් සිදු වූ අරණායක සාමසර කන්ද නායෑම මීතොට මුල්ල කසලංගනය කඩා වැටීම හංවැල්ල ශාලා ප්‍රදේශයේ හමුදා කඳවුරේ පිපිරීම වැනි සිදුවීම්වලදී සිදු වූ වන්දි ගෙවීමේ සහ හානිපූර්ණ කිරීමේ ප්‍රමාදයන් මෙම අවස්ථාවේදී ඇති නොවන පරිදි කඩිනමින් එම විපතෙන් පීඩාවට පත් ජනතාවට ජීවිත හා දේපල හානි වෙනුවෙන් ප්‍රමාණවත් සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතුයයිද යෝජනා කරන අතර යලි මෙවැනි ස්වභාවික විපත් වැළැක්වීමේ සහ එවැනි තත්ත්වයකදී අවදානම් කළමනාකරණය කිරීමේ හා දැනුවත් කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව මෙවැනි ස්වභාවික විපතකදී ජනතාව යලි නගා සිටුවීම සඳහා රජය හා අනුබද්ධ ආයතන වගකීමෙන් ක්‍රියා කළ යුතුයයිද යෝජනා කර සිටිමි. ගරු කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා පහුගිය 25 වෙනිදා ඉඳලා මේ ගත වෙච්ච මුළු කාලයම අපේ රටේ මේ මම සඳහන් කරපු දිස්ත්‍රික්ක ප්‍රමාණයේ ජනතාව විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව. මොකද මේ දිස්ත්‍රික්කවල මේ විපතටපත් වෙච්ච ජනතාවගේ ඥාතීන් සොයුරන් බොහෝ දෙනෙක් රට පුරා හිටියා. ඒ අපි හැමදෙනාම කම්පාවටපත් වෙච්ච හදිසි ස්වභාවික විපතක් තමයි මේ සිද්ධ වුනේ. ඒ විපතේදී මම මුලින්ම මේ මගේ යෝජනාවට අදාළ කරුණු සාකච්ඡා කරන්න කලින් ඇතරම මේ විපතේදී රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීම මොන මට්ටමේ තිබුණත් ඒ යාන්ත්‍රණය තුළ කටයුතු කරපු නිලධාරී විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ නාවික හමුදාව, ගුවන් හමුදාව, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාම පොලිසිය, පොලිසිය නිලධාරි මහත්වරු සහ ග්‍රාම නිලධාරි මහත්වරු ඇතුළු ඒ සියලුම රාජ්‍ය සේවයේ යාන්ත්‍රණය ඒ අයගේ පුජ්‍යලික හැකියාවේ සීමාවන් ඉක්මවලා ඒ අයට තිබිච්ච හෘදයාංගම් භාවය, ජනතාව කෙරෙහි තිබිච්ච අනුකම්පාව ඒ සියලු දේ නිසා ඔවුන්ගේ මැදිහත් වීමක් විශාල වශයෙන් සිද්ධ වුණා. ඒ සිද්ධ වීම විසින් සැලකිය යුතු ප්‍රමාණයක ජනතාව යලි යථා තත්ත්වයට පත් වෙන්න උදව්වක් සිදු වුණා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ මාධ්‍ය ආයතන විශාල මෙහෙවරක් සිද්ධ කළා. ඒ මාධ්‍ය ආයතනත් එක්ක ජනතාව අපි සියලු දෙනාම සහන කණ්ඩායම් ඒ වෙනුවෙන් මැදිහත් වුණා. ඉතින් ඒක අපි අගය කළ යුත්තක් තියෙනවා. හැබැයි ඒ වගේම ගරු කතානායකතුමනි, අපි කල්පනා කරන්න ඕන ප්‍රධාන කාරණාවක් තියෙනවා. ආපදාවක් හදිසි විපතක් වළක්වා ගන්න තියෙන යාන්ත්‍රණය ක්‍රමවේදය අපේ ශක්තිමත්ද කියන එක. අපි රටක් හැටියට ඒකට මුහුණ දෙද්දී මොනතරම් ශක්තිමත් භාවයක්ද දුර්වල භාවයක්ද අපට තියෙන්නේ කියන එක මේ පහුගිය හදිසි නායකිය අවස්ථාවේදී අපි දැක්කා. විශේෂයෙන්ම හෙට දවසේදීත් මෙවැනි විපතක් අනතුරක් සිද්ධ වෙන්න බැරි කමක් නැහැ. මොකද ස්වභාවික විපත් කියන්නේ අපට කලින් දැනුම් දීලා එන දේවල් නෙමෙයි. ඒ නිසා ස්වභාවික විපතක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ස්වභාවික විපතේදී අපි ඒකට මුණ දෙන ආකාරය අනුව තමයි ඇත්තටම ගරු කතානායකතුමනි ඒ විපතෙන් අපේ ජීවිත කොච්චර ප්‍රමාණයක් ආරක්ෂා කරගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ. ඒ විපතෙන් ආරක්ෂා කරගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ අපි ඒකට මුණ දෙන ආකාරය අනුව. අපි දන්නවා ලෝකයේ අපේ වගේම ස්වභාවික විපත්වලට ලක් වෙන රටවල් ඕන තරම් තියෙනවා. ජපානයේ වගේ රටවල්, චීනයේ ජනගහනයට සාපේක්ෂව විශාල ප්‍රමාණයකින්, තවත් බොහෝ රටවල් වල එවැනි ස්වභාවික විපත් සිද්ධ වෙනවා. ඒවට ඒ රටවල් වල තියෙන යාන්ත්‍රණය, ඒ ජනතාව ඒකට මුණ දෙන්න හදලා තියෙන ක්‍රමවේදය, ඔවුන් කලින් දැනුවත් කරන්න තියෙන යාන්ත්‍රණයේ ප්‍රබලතාවය විසින් ප්‍රධාන වශයෙන්ම ජීවිත ආරක්ෂා වෙනවා. ගරු කතානායකතුමනි අපිට දේපළ නැති වෙන්න පුළුවන්. දේපළ හානි වෙන්න පුළුවන් ස්වභාවික විපතකදී. හැබැයි අපිට පළමු ආරක්ෂා කරගන්න තියෙන ජීවිත. මේ ජූනි මාසේ 6 වෙනිදා වෙනකොට ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්ම ඉදිරිපත් කරන වාර්තානුව මේ හදිසි විපතින් මියගිය ප්‍රමාණය 213ක්. අතුරුදහන් වෙච්ච ප්‍රමාණය 79ක්. හැබැයි අපි දන්න හොඳ ආකාරම මේ විපත නිසා අතුරුදහන් වෙච්ච අය මේ විපතෙන් මියගිය කොටර තමයි එකතු වෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණය ගත්තොත් 292ක්. එතකොට මෙන්න මේ 292 මේ මැරුණු ප්‍රමාණය, අතුරුදහන් වෙච්ච ප්‍රමාණය, ඒ වගේම දේපළ හානි, නිවාසවලට වෙච්ච හානිය සම්පූර්ණ වශයෙන් නිවාස 2772ක්, අර්ධහානි වශයෙන් 18704ක්, මේ මුළු ප්‍රමාණය නිවාසවලට නිවාස 24476ක් හෙට ගණන් බලලා තියෙනවා. ගරු කතානායකතුමනි මේ ජීවිත ප්‍රමාණය අපට මීට වඩා දැනුවත් කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් තිබුණා නම්, ඔවුන්ව ඉවත් කරගැනීමේ යාන්ත්‍රණයක් තිබුණා නම් ගලවා ගන්න බැරිද? ප්‍රධාන ප්‍රශ්නේ අපි දන්නවා ස්වභාවික විපතකදී දේපළ අපට ගලව ගන්න බැරි වෙයි. නමුත් ඒ ජීවිත ගලවා ගන්න මොකද්ද අපිට තිබිච්ච වැඩපිළිවෙල? අතරම එතනදී තමයි මේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරි එමෙන්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරි ආපදා කළමනාකරණ යාන්ත්‍රණය හරි හරියාකාරව ක්‍රියාත්මක වෙනවද ක්‍රියාත්මක වුණාද කියන එක හොයන්න වෙයි. හොඳ මේ යාන්ත්‍රණය තියෙන්නේ ආපදාවක් වුණාට පස්සේ පිළියම් යොදන්න නම් ඒක වෙනම තත්ත්වයක්. ඉතින් ඇත්තටම ගරු කතානායකතුමනි මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ආපදාව සිද්ධ වෙන වෙලාවේදී ඒ ජනතාව ඒ ස්ථාන අඳුරගෙන ඒ වයින් ඉවත් කරන්න මොනතරම් දුරට මෙදිහත් වුණාද කියන එක. මිලිමීටර් 150කට වැඩි වර්ෂාපතනයක් ඇදහැලෙනකොට ඒ ඇදහැලෙන වර්ෂාපතනය නිශ්චිත කරගෙන ඒ ඇදහැලෙන ප්‍රදේශ නිශ්චිත කරගෙන ඒ ප්‍රදේශවලින් විශේෂයෙන්ම නායකියපු ස්ථානවලින් ඒ නායකියපු ප්‍රදේශවලින් ඒ ජනතාව ඉවත් කරගන්න අපට බැරි වීම මං හිතන්නේ ඇත්තම ගත රටක් හැටියටම අපි කම්පා වෙන්න ඕන. ඒක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට කාලගුණක විද්‍යා දෙපාර්තමේන්තුවට ඒ වෙනුවෙන් තිබිච්ච වැඩපිළිවෙල මොකක්ද? ඒ වෙනුවෙන් තිබිච්ච යාන්ත්‍රණය මොකක්ද? මම පුජ්‍යලික උදාහරණයක් මම දන්නවා මොරවක්කන්ද මාතර දිස්ත්‍රික්කයේ අපේ ගම්පලාතේ ඒ ප්‍රදේශයේ මොරවක්කන්ද යායන වෙලාවේ ඒ නායයාමේ ක්‍රියාවලිය සිද්ධ වෙන මොහොතේ මිය ගියපු අය තමතරව ඇහිච්ච දැකිච්ච අය කියන තොරතුරු අනුව තියෙන්නේ හෙලිකොප්ටරයක් ගමන් කරන වගේ දැක ඇහෙන සද්දයක් තමයි උන්ට දැනෙන්නේ. මොකද ඔවුන්ට පූර්ව අවබෝධයක්, පූර්ව දැනුමක්, පූර්වයෙන් ඉවත් වීමේ ක්‍රමවේදයක්, දැනුවත් වීමක් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. අදටත් අපි දන්න නායනමට අවදානම් ලක්වන ස්ථාන තියෙනවා. අදටත් නායන ස්ථාන තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම මුළු නගරයේම සම්පූර්ණ නගරයක් නැති මට්ටමකට පත් වෙනකොට එතකොට ඒ ගැන ඒකේ ඇතිවෙන භූකම්පනයන් එහෙම නැහැ ඒකේ ඇතිවෙන තත්වයන් ඒකේ ඇතිවෙන වර්ෂාපතනයේ වෙනස්කම් කලින් නිශ්චය කරගැනීමේ ක්‍රමවේදයක් නැද්ද? එහෙනම් ප්‍රධාන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ආපදා කළමනාකරණය තියෙන්නේ ආපදා වුණාට පස්සේ බඩු බෙදන්නද? ආපදා වුණාට පස්සේ මිනිසුන්ට යමක් ගෙහිලා පැකට් කරලා පාර්සල් කරලා දෙන්නද? එහෙම නැත්නම් ඊට කලින් ආපදාව පිළිබඳ දැනුවත් කරන්න ඒකේ අවදානම් දැනුවත් කරන්න ඒක නිවේදනයන්ට මිනිසුන් හුරු කරන්න ඒවට අවශ්‍ය සංවේදීතාවය ඇති කරවන්න ඒ මිනිසුන්ව ඉවත් කිරීමේ ක්‍රියාන්තනය ජීවිත හානි අවම කර ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙල මොකක්ද? තිබුණු වැඩපිළිවෙල ප්‍රමාණවත්ද? මෙතනදී මම මේ ආපදා කළමනාකරණ ඇමතුමා සමුළුවකට රට ගිහිලා හිටිය අය ඒ රට ගියපු ඉඳලා ආයි ආවේ නැtei කියන ඒවා මමට මෙතනදී සලකන්නේ නැහැ. ඒක 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 හදිසි දෙයක්, ඒක විශේෂ තත්ත්වයක්, ඒක නෙමෙයි ප්‍රශ්නේ. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් ඒ අනුබද්ධ ආයතනත් ඒ ආයතන වලට තියෙන යාන්ත්‍රණයත් ඒ ආයතනවල ඉන්න මිනිස්සුන්ගේ යන්ත්‍ර සූත්‍රවල ඒ තාක්ෂණේ තියෙන කැපැසිටි එක මොකක්ද හැකියාව මොකක්ද අපේ රටේ මෙවැනි ස්වභාවික විපතක් නැවත ඇති නොවන තත්වයකට එමනම් ඇති වෙද්දි ජේ ජීවිත ආරක්ෂා කරගන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද මම හිතන්නේ ඇත්තටම අද විෂය බාර ඇමතුමා හැටියට ඔබතුමා ඒ වගේම අනුබද්ධිත ආයතනවල විෂය බාර ඇමතිවරු මේ කාරණාව පාර්ලිමේන්තුවට වඩා වැදගත් විදියට සාරවත් විදියට අර්ථවත් විදියට ඉදිරිපත් කරන නැතයි කියලා මම විශ්වාස කරනවා මොකද ඒක මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනදී අපට තියෙන යාන්ත්‍රණයේ වැඩපිළිවෙල මොකක්ද ඊළඟට ඇත්තම ගත්තොත් එම ගරු කතානායකතුමනි අපේ රටේ මේ ගංගාවල් ප්‍රමාණයෙන් හම්බන්තොට ඉඳලා පුත්තලම දක්වා මේ මහා ජල කඳක් මෙවැනි තත්යකදී ඇති වෙද්දී මුහුදට බස්සන ගංගා කීයද තියෙන්නේ අපට ඕන වැඩිමුණත් ගංගාවල් මෝයවල් ඇලවල් ඒ ඔක්කොම එක ගත්තොත් එහෙම අපට තියෙයි 15ක් විතර මේකෙන් ප්‍රධාන ගංගා තියෙන හතක් එතන මෙන්න මේ ප්‍රධාන ගංගා හත ගංගාවල් ඇලවල් ඔයවල් ඔක්කොම එක අපි හරියට අඳුරගෙන ඒවයි තියෙන මෝය කඩවල් හරියාකාර ජල බසින්න පුළුවන් විදියට සකස් කරන්න ඒකට යාන්ත්‍රණේ තියනවාද දැන් අපි දැක්ක උඟක් කාලාවට සිද්ධ වෙන්නේ කරු කතානායකතුමනි ගඟ පිටාර ගලලා වතුර බස්ස ගන්න බැරි වුණාම බුල්ඩෝසරයක් ගිහලා අයින කපනවා මෝයකට කපන්න පටන් ගන්නෙම ගඟ පිටාර ගලලා නගර සමතලා කරලා ජීවිත හානි කරලා යනකොට එතකොට එතනින් බස්සන්න තියෙන ජලධාරිතාවය අපි අඳුරගෙනද බැකෝ එකේ ඩ්‍රයිවර්ට කියන්නේ බකපාපම් මෙතන කියලා දැන් මම පුජ්ජලික උදාහරණයක් දන්නවා මාතර නගර යට උනේ මොකද මාතර නගර යට උනේ ඒ මොය කඩෙන් ප්‍රමාණවත් විදියට ජලය බස්සන්න වැඩ පිළිලක් නැති නිසා උඩ නායගිය වෙන හේතු නිසා නායගිය එක වෙයි වතුරෙන් හැබැයි තිහකොඩ කඹුරු පිටිය මාතර නගරය ඒ යට වෙන ප්‍රධාන හේතුව ගත්තොත් එම ඒ එන ජල ධාරදා ඒ ධාරිතාවය බස්සන්න ප්‍රමාණවත් වැඩ පිළිලක් නැති නිසා ඉතින් මාධ්‍යට පේන්න අපි උත්සාහයක් දරුවා කියලා පේන්න බැකෝ එකකින් පොඩ්ඩක් හාරනවා හැබැයි මේ බැකෝ එකෙන් හාරන ප්‍රමාණය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ එක ස්ථානයක් තියෙනවා දැන් හැම අවස්ථාවෙම කඩනවා එතන හැබැයි එතනින් ඇනිකට්ටයක් දාන්න වැඩ පිළිලක් නැහැ එතනින් ඇනිකට්ටයක් හදන්න වැඩ පිළිලක් නැහැ අවසානයේ මේ ඔක්කොම සමාලෝචනය කරනකොට දේපල විනාශ වෙලා ජීවිත හානි වෙලා නිවාස යට වෙලා ව්‍යාපාර විනාශ වෙලා ඔක්කොම ඉවරනාට පස්සේ අපි කතා කරනවා දැන්වත් මෙතනින් ඇනිකට්ටයක් දාන්න ඕන කියලා. නැත්නම් මොයකට පළල් කරන්න ඕන කියලා. මොකද හේතුව අධික වැසි අවස්ථාවකදී ගම් වතුර අවදානමක් තියෙනකොට ඒ පිටාර ගලන ජලය මුහුදට බස්සන්න වැඩපිළිලක් තියෙන්න ඕන අපට. මොකද මේ වැඩපිළිල අපට කරන්න තියෙන මහ වියදම් යන වැඩක්ද? තාක්ෂණයේ ප්‍රශ්නයක්ද? ගංගාවල් කීයද අපට තියෙන්නේ? හම්බන්තොට ඉඳලා පුත්තලමට බැලුවොත් එහෙම මේ ආකාරයට ජලය බස්සන්න තියෙන ගංගාවල් 37ක් ඔයවල් ඇලවල් ඔක්කොම එක 15ක් විතර. ඉතින් මේක අඳුරගෙන ඒ ප්‍රමාණයට ගැළපෙන වැඩපිළක් හදන්න බැරිද? මේකට තර්කයක් තියෙන අනිත් පැත්තට ජලය ආපස්සට එනවා. එතකොට කරදිය ගම් වතුරට එකතු වෙනවා. ඒ නිසා වගා කරන්න බෑ ප්‍රශ්න. ඒකට තමයි බාධක තියෙන්න ඕන. හැබැයි මේ බාධක ඉවත් කරන ක්‍රමයක් තාක්ෂණය අනුව අද තියෙනවා. අපි දන්නවා වෝටර් මාස්ටර් කියලා තියෙනවා ප්‍රධාන වතුර ගලන වෙලාවට. ඒ වෙනි වතුර ගිහිල්ලා ඒ සකස් කිරීම කරන්න පුළුවන් තාක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍ර. වෝටර් මාස්ටර් වගේ පාවිච්චි ගන්න ගොඩක් නෙමෙයි. ඒ වගේ බෝට්ටු පාවිච්චි ගන්න තියෙන කිහිපයයි. ඉතින් ඒක පාවිච්චි කරන්න යන වියදම බලලා ඒක වෙන් කරලා ඒවා සකස් කරලා තියෙන නම් ගම් වතුර වෙලාවකදී වැක්කත් ඕනනම් මේක සකස් කරන්න පුළුවන්. බැමි ඉවත් කරන්න නැවත සකස් කරන්න පුළුවන් යාන්ත්‍රණයක් දැන් මේ ලෝකේ තාක්ෂණය අනුව හොයාගෙන තියෙනවා. අපි දැන් මේ ජීවිතවලටයි දේපොළවලටයි වියදම් කරන මුදල විහානි වුණාට පස්සේ මිලියන ගණන් වියදම් කරන මුදල මේ වෝටර් මාස්ටර් හතරක් පහක් අරගන්න වියදම් කරලා ඒ බැමි සකස් කරන්න වියදම් කරලා ඒවා ගලවන්න ක්‍රමයේ හදලා තියාගත්තා නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉතින් මං කියන්නේ දැන් අපි ඒක සාකච්ඡා කළ යුතු දෙයක් එහෙම කරන්න බැරිද? දැන් මේ මොය කටවල් වල අනවසර ඉදිකීම් අනන්ත තියෙනවා. හෝටල් හදලා තියෙනවා. ඒකට අතුල් වෙන්න බෑ. ඒක දැන් කියලා වැඩක් නෑ හැබැයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් මේක අර නුවරඑළිය බල්ලෝ ගෙවල් හදනවා වගේ තමයි දැන් අපේ වැඩසටහන. ආණ්ඩු වැඩ පිළිවෙල තියෙන්නේ නුවරඑළිය බල්ලෝ ගෙවල් හදනවා කියලා කියමනක් තියෙන්නේ. සීත කාලේට කල්පනා කරන මේ සීතලේ ඉවසන්න බෑ ඒක හින්දා පායන කාලේ ආවම ගයක් හදනවා කියලා. හැබැයි ඉතින් පායන කාලේ ආවම කල්පනා කරන මොකටද මං ගෙවල් හදන්නේ කියලා. ඔය අයිනකට අගු බිලකල වෙලා ඉන්නවා කියලා. ආයේ සීත කාලේ එනකොට කල්පනා කරන්නේ ගෙවල් හදන්නේ. ඒ වගේ තමයි අපි හැමදාම ගම් වතුරක් ආව විනාශයක් සිද්ධ වුණාට පස්සේ ඒ විනාශයේ තරමට ගැලපෙන්න සාකච්ඡාවක් පටන් ගන්න. යෝජනා හදමු. නමුත් අවසානයේ යෝජනාවලි මොනවද අපි ක්‍රියාත්මක කරන්නේ? තමුනාසල ආණ්ඩුවක් හැටියට ඒ සඳහා වෙන් කරන ප්‍රතිපාදනේ, ඒ සඳහා තියෙන වැඩපිළිවෙල, ඒ සඳහා හදන සැලැස්ම, ඒ සඳහා එකතු කරගත නිලධාරීන්, ඒ නිලධාරීන්ට දෙන ප්‍රමුඛතාවය, ඒ සඳහා තියෙන තාක්ෂණය, ලෝකයේ වැනි තාක්ෂණය අරගත්ත හැකියාව ස්ථීරසාර වැඩපිළිවෙලක් නැහැ. මම කියන්නේ මේක එක ගඟක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් විශේෂයෙන්ම ඔබතුමාලා මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අනිවාර්යයෙන්ම මෙවැනි ආපදාවක් ඇති වුණාට පස්සේ උත්තර හොයනවට වඩා දැන්වත් ස්ථීරසාර වැඩපිළිවෙලක් විශේෂයෙන්ම මෙවැනි ගං වතුර තත්ත්වකදී මෙන්න මේ මෝය කටවල් වලින් මේ ප්‍රධාන ගංගා හතකින් විතර අපේ රටේ මූදර ජලය බස්සන්න තියෙන වැඩපිළිවෙල සාර්ථක වුණා නම් අද මේ ගං වතුරෙන් වෙන්න තියෙන හානියෙන් විශාල පංගුවක් අවම කරගන්න තිබුණා. පළවෙනි දේ දැනුවත් කිරීම, පළවෙනි ක්‍රියාමාර්ගය අසාර්ථකයි, දෙවෙනි ක්‍රියාමාර්ගය ඒ ජලය බස්සන්න තිබිච්ච වැඩපිළිවෙල ඒකත් අසාර්ථකයි. ජලය බස්සන්න තිබිච්ච වැඩපිළිවෙල අසාර්ථකයි. මම පුජ්‍යලික උදාහරණ දානවා. දැන් ඒ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ජනාධිපතිතුමා ඇහුවා මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මේ අනතුරට අවදානම ලක් වෙන ප්‍රදේශවල බෝට්ටු කීයක් තිබ්බද කියලා. වජිර අභිවර්ධන ඇමතුමා විතර එවිල හිටියා. එකක්වත් නැහැ එහෙම. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට හදිසි ආපදා තත්ත්වයකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මෙවැනි ගං වතුර අවදානමක් ලක් වෙච්ච ප්‍රදේශය. 2003 ගං වතුර අවදානම් ලක් වෙච්ච ප්‍රදේශය. 2003 ගං වතුර අවදානම් ලක් වෙච්ච ප්‍රදේශය. ඊට පස්සේ නැවත යලි නැගිටින්න ගියා මොකද යාති තත්ත්වය? ආදේශීය ලේකම් කාර්යාලවලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට තිබුණු යාන්ත්‍රණයේ තියෙන ග්‍රාම නිලධාරි මහතුරු හා ඒ රජයේ නිලධාරි මහතුරු හරහා ජනතාව එකතු කරලා දෙන බඩු ටික බෙදෙන වැඩපිළිවෙලක් විතරයි. ඊට අමතර මොකුත් නැහැ. ඒක හොඳම සාක්ෂි උදාහරණ තියෙනවා. අද ඔබතුමාලා බලන්න යලි සුද්ධ පවිත්‍ර කිරීම කටයුතු කරන්න ආදේශීය ලේකම් කාර්යාලවල තියෙන වතුර මෝටර ගන්න කීයද කියලා. මිනිස්සු ඉදිරිපත් වෙලා ජනතා විමුක්ති පෙරමුණ අපි පක්ෂයක් හැටියට අපේ රතුදරුව සහන බලකා ඉදිරිපත් වෙලා අපි ඇහුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගිහිල්ලා හරි අපි තියකොඩ මාතර එහෙම නැත්නම් අකුරැස්සේ අනිත් දිස්ත්‍රික්කවල අපේ නයින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කළුතර අපි ගිහිල්ලා ඇහුවා දෙන්න අපිට වතුර මෝටර් අපි සුද්ධ පවිත්‍ර කරන්න අපේ සහන කණ්ඩායම අපි 3000ක් යදෙව්වා නෑ අඩුතරම ඔබතුමාලගේ ආපදා සහන මධ්‍යස්ථානයේ මේ වාර්තාවේ තියෙනවා බෙදා දුන්නු භාණ්ඩ බාණ්ඩලයිස්තුව කොටබල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විතරක් දීලා තියෙනවා වතුර මෝටර් 3ක් ඔච්චරයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් එහෙමයි. ඉතින් වතුර මෝටරයක් නැතුව ඊට පස්සේ ලයිට් ගියාට පස්සේ ජෙනරේටරයක් නැහැ. කොහොමද සුද්ධ පවිත්‍ර වලින් අඩුතු කරන්නේ? බෝට්ටුවක් නැහැ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට අනුබද්ධ කරලා. මම කියන්නේ හැම ලංකාවේ හැම තැනටම නෙමෙයි. මෙවැනි ආපදාවක් විපත්යක් සිද්ධ වෙන ස්ථානයක එයා ඒ අඳුරගත් ප්‍රදේශවල දැන් උදාහරණ ගත්තොත් එම අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අතුරුලිය ප්‍රදේශයේ සම්පූර්ණ යට වුණා. නිල්වලාගඟේ එක බැම්මකට මිනිස්සු කොටු වුණා. ඒ ප්‍රදේශයට කිසිම සම්බන්ධීකරණයක් නැහැ. ඒ ප්‍රදේශයේ කිසිම සම්බන්ධීකරණයක් නැහැ. අඩුතර මේ මිනිස්සු ගලව ගන්න. නමුත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් ඒ අයට ක්‍රියාත්මක කරන්න ඒ වෙලාවේ බෑ. ඒ වෙලාවේ ඇත්තටම ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරි මහතුරුන්ට තියෙන එකම දේ තමයි මිනිස්සු එකතු කරලා දෙන කෑම ටික බෙදා දෙන වැඩපිළිවෙල පමණයි. ඊට පස්සේ යලි නැගිටින්න ගියාම මොකද්ද දෙන්න තියෙන සාහනේ? මොකද්ද කරන්න පුළුවන් වැඩපිළිවෙල? ඒක නිසා ඉතා පැහැදිලිව මම කියන්නේ විශේෂයෙන් ඔබතුමාලා මේ විපතින් ඉගෙන ගන්නව නම් පාඩම. මොකද 2003 මේ ආපදාවට ලක් වෙච්ච ස්ථාන ඊට කලින් ගතොත් 1969 ගම් වතුර ආපු වෙලාව මේ හැම වෙලාවකදම එකම පිරිසක් තමයි මේ විපතට ලක් වෙන්නේ. එකම ලැයිස්තුවක් මේ තියෙන්නේ. ඒ නිසා වැඩපිළිවෙලක් තියෙන ඕනකම තියෙනවා අඩුතරමේ. ඒ අයට යලි සකස් කිරීම කරන්න යලි ජීවිතේ ගොඩනගා ගන්න ක්‍රමවේදයක්. එහෙම තිබුණ නෑ. විශේෂයෙන්ම අපි දන්නවා රත්නපුරේ අයගම ඒ මන්ත්‍රීවරු කතා කරાવી ඊට පස්සේ මාතර දෙනියාය ප්‍රදේශයේ අකුරැස්ස දිගටම අද හානි වෙලා තියෙන වෙළඳ ව්‍යාපාර ගත්තොත් නගර හැටියට විනාශ වෙලා තියෙන එකම කණ්ඩායම 2003 ත් ඒ කණ්ඩායම තමයි. ඉතින් ප්‍රමාණවත් වැඩ පිළිලක් තියෙනවද කියලා ගාල්ල දිස්ත්‍රික්කේ හිනුදුම මුළු ප්‍රදේශයේම මාපලගම තවලම් ප්‍රදේශය ඒ ප්‍රදේශය සම්පූර්ණ යට වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කේ ප්‍රදේශය යට වුණා. කොළඹ දිස්ත්‍රික්කේ හංවැල්ල මිටියාවත ඒ ප්‍රදේශය යට වුණා. ඉතින් මේ 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 සම්බන්ධ වැඩ පිළිල මොකද්ද කියන එක තමයි ප්‍රශ්නේ. ප්‍රධාන වශයෙන්ම මම ඔබතුමාලගේ අවධානය යොමු කරන්නේ ඒක නිසා විශේෂයෙන් මේ කාරණාවට. ඊළඟට දැන් මේ MBR එක මැදිහත් වෙලා කරන අවදානම් හඳුනා ගැනීමේ යාන්ත්‍රණය. මොකද එහෙම යාන්ත්‍රණයක තියෙන තත්ත්වය. දෙනියායේ මොරවක්කන්ද මම උදාහරණ මම කියන්නේ. දෙනියායේ මොරවක්කන්ද නායකයෙකු හින්දා එතනට ගිහිල්ලා බලනවා. හැබැයි තව කඳු ගණනාවක් තියෙනවා. තව ප්‍රදේශ ගණනාවක් තියෙනවා. තව ඒ වගේම ස්ථාන තව ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ඊළඟට අඳුරගත්ත දැනට ගිහිල්ලා එතන බලනවාද? දැන් අපේ රටේ මැප් එකක් තියෙනවා නම් ඒ මැප් එකේ අපි අඳුරගෙන තියෙන ඕන මෙන්න මේ තරම් ජලධාරිතාවක් ඇදවැරුණාට පස්සේ මෙන්න මේ පසේ තියෙන ස්වභාවය අනුව ඒක සාමාන්‍ය මිනිසුන්ට කියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 5ක් ඔබතුමාට තියෙනවා.
මම අමතර විනාඩි 10ක් විතර ගන්නව කතා නැහැ
ඔබතුමා මම සම්බන්ධ කරන්නේ. එකඟත්වය ඇතුවද විපක්ෂයේ වේලාවෙ මුලයි.
දැන් ඒ ප්‍රදේශ අඳුරා ගැනීම අනුව තමයි තීරණය කරන්න ඕන ඔවුන් යලි පදිංචි කරනවද නැද්ද කියලා. ඔව් ඒ ඔවුන් පදිංචි කරනවා නම් පදිංචි කරන සුදු ස්ථාන මොකද්ද නැද්ද මොකද්ද කියලා. අද මොකද වෙලා තියෙන්නේ? ඔබතුමාලා ඉතාම ඉක්මනින් පාසල් ටිකෙන් එයා ඉවත් කර ගැනීම වුණා වෙනුවෙන් සාමයේ යාන්ත්‍රණයෙන් ඔබතුමාලා නිදහස් වීම වුණා වෙනුවෙන් එයා ඒව නැවත ඒ ස්ථානට ඕනට බෑව්වා. මට පෞද්ගලිකව තියෙන අත්දැකීම තියෙන මොරවක්කන්දේ මොරෝක ජාතික පාසල ඒක ඇත්ත. පාසල විවෘත කරන්න ඕන, පාසල වැඩ පටන් ගන්න ඕන. හැබැයි නැවත ගිහිල්ලා පදිංචි කරේ කොතනද? පවුල් 200ක් විතර මොරවක්කන්දේ කන්ද පාමුලම් පදිංචි කළා. ආයේ ස්ථානෙන් පදිංචි කළේ මොන පිළිගත්ත නිර්දේශය අනුවද මොන වාර්තාව අනුවද? ඒ එහෙම එකක් මම දන්නේ නැහැ කොහොමවත් කියනවා කියලා. මම දන්නේ නැහැ අනිත් ඇඟලත් තත්ත්වය ඊට වඩා වෙනසක් නැහැ. අයගමත් එහෙම තමයි. අනිත් ඇඟලත් මේ මිනිස්සු දානාතයි. මොකද ඔබතුමාලගේ මාධ්‍ය සම්දර්ශනයේ අවසානයි. ඔබතුමාලගේ මාධ්‍ය වැඩ පිළිවෙල අවසානයි. ඔබතුමාලා ගිහිල්ලා ෆොටෝ ගහගත්තේ ඒවා පෙන්නපුවා දැන් ඉවරයි. ඒක නිසා අදේ මිනිස්සු අසරණයි. අදේ මිනිසුන්ට යලි ගිහිල්ලා පදිංචි වෙන්න තියෙන්නම ඒ මිනිස්සු නායගිය පුතැන්වලම තමයි. ඉතුරු වෙච්ච මිනිස්සු. මට ඔබතුමාලා පුළුවන් නම් ගරු ඇමතුමා කියන්න එහෙම නැතුව ස්ත්‍රීරව කොහේ හරි තැනක පදිංචි කරපුවා කවුද ඉන්නේ කියලා. මේ විපතෙන් හානි වෙච්ච අයගෙන් නෑ ඔබතුමා මගේ ඉදිරිපත් ඔබතුමා ගොඩක් කරලා තියෙයි කියලා මං හිතන්නේ. දැන් විශේෂයෙන්ම මේ කාරණාවට ඔබතුමාට කියන්න පුළුවන් ලොකු දෙයක් මේ විපතෙන් පස්සේ යලි ස්ථානගත කරද්දී ඒ අයව අඳුනාගත්ත නිශ්චිත වෙනස් ස්ථානවල පදිංචි කරපු පවුල් කීයක් ඉන්නවද? ඔබතුමාට පුළුවන් නම් ඒක උත්තර දෙන්න. ඒ මොකද එහෙම වැඩපිළක් නැහැ. මම දන්න හොඳටම ඉතාල පැහැදිලිව ඒ ස්ථානවලම තමයි එයාට ගිහිල්ලා යලි පදිංචි වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි බරපතලම ප්‍රශ්නේ. ඊළඟට ඇත්තම ගත්තොත් එහෙම ඔබතුමාලා ඊළඟට වන්දි ප්‍රශ්නේ. දැන් ඔබතුමාලගේ මේ වන්දි ලැයිස්තුව තියෙනනේ. මගේ කෙටි වෙලාවයි මම මේක ඉදිරිපත් කරනවා. ඔබතුමාලට තියෙන සමාජ ආරක්ෂණ භාරය අනුව ස්වභාවික ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් ලක්ෂයයි. ඊට පස්සේ සදාකාලික ආබාධිතත්වයට පත්වෙද්දී ලක්ෂයයි. සම්පූර්ණ වශයෙන් දේපල හානි සිද්ධ වෙච්ච පවුලකට ලක්ෂ 25ක උපරිමයකට යටත් ඊට වඩා අඩුවෙන් තමයි මේ ගෙවීම සිද්ධ වෙන්නේ. ඇත්තරම ගරු ඇමතුමනි ගරු කතානායකතුමනි මේ රක්ෂණ භාර අරමුදල් ක්‍රමය යටතේ දෙන වන්දි දෙනවා නම් දැන් මේකේ ප්‍රමිතිය මේකේ මේ නිර්ණායක වෙනස් වෙන්න ඕන. ප්‍රධාන වශයෙන් එකක් තමයි මේ ජීවිත හානියකට ලක්ෂයක් ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ. ජීවිත හානියකට ලක්ෂයක්ද උන්ට වන්දියේ ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නේ.
අපි තවදුරටත් සාකච්ඡා කරනවා කොච්චරක් අපිට දෙන්න පුළුවන්ද කියලා. දැනට තියෙන ලක්ෂයයි 15000යි මෙච්චර කාලයක් ලංකාවේ තිබුණේ.
දැන් මේ හරි දැන් අපි කතා කරන්නේ දැන් ඔබතුමාලා කතා කරන්නේ මේ අයවැය යෝජනා ගැන ලොක්කම ගාලා ඒ 15000 ලක්ෂේ කරලානේ. හරි ලක්ෂයේ ප්‍රමාණවත්ද? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඔව් මොකද බුදුගේ? ඔව් දැන් ඔබතුමාගේ ප්‍රදේශයේ ඒක ප්‍රමාණවත් කියලා බුදුහා හිතනවාද?
ප්‍රමාණවත් නැහැ මතුවා.
ඒක තමයි අපි කියන්නේ. අපි කියන්නේ
ඒක තමයි.
ප්‍රමාණවත් නම් ඉන්නේ ප්‍රමාණවත් කියනවනේ. ප්‍රමාණවත් නැහැ. ඊළඟට දැන් ඊළඟට ගරු කතානායකතුමනි මේ අතරේ තියෙන විශාල දේවල් ටික. මේ දේපල හානිය කියන එක පූර්ණ හානි වෙලා නැත්තම් ලක්ෂ 25ට කිට්ටු කරන්න බැරි. පූර්ණ හානියදිත් ඇත්තටම සමහර ඒවට ලක්ෂ 25ට වඩා හානි වෙනවා. නමුත් ඒ අතරමද තියෙන ඒවට කොහොමද ගණන් බලන්නේ? ඒ අතරමැද තියෙන දෙයට මොකද්ද ගණන් බලන්නේ? මොකද සමහර අයගේ ව්‍යාපාර ඒ වගේ තියෙන බඩු මුට්ටු ඒවා සමහරු ගිය 2003 දී අඩු තක්සේරු කරපු නිසා රක්ෂණ සමාගම් වලින් අඩුවෙන් ගෙවපු නිසා ඔවුන් නැවත රක්ෂණය කරන විශ්වාසයක් ඇති වුණේ නැහැ. එතකොට ඔබතුමාලා මේක අතරමැද ඒවට කොහොමද ගෙවන්නේ? දැන් හොඳම උදාහරණය ඔබතුමාගේ මේ වාර්තානුවම මම මේ කියන්නේ. ඔබතුමාගේ වාර්තානුවම ගත්තොත් ජීවිත හානි දැන්ට සිද්ධ වෙලා තියෙනවා 292ක්. එතන ලක්ෂ 292ක් ලක්ෂ හැටියට හිතුවත් තියෙනවා. දේපල හානි සිද්ධ වෙච්ච සම්පූර්ණ විනාශ වෙච්ච ගෙවල් තියෙනවා 2772ක්. ඒකට ලක්ෂ 25 ගානේ ඔබතුමා ගණන් හදුවොත් 69300ක් යනවා ලක්ෂ. එතනට මේ දෙකේ එකතුව විතරක් ඔබතුමාට ඕන ජීවිත හානි සහ දේපල හානි සම්පූර්ණ විනාශ වෙච්ච ප්‍රමාණය විතරක්. අර්ධ හානික පැත්තකින් තියලා 80,88,896ක් ඕන වෙනවා ඔබතුමාට. මේ වන්දි ගෙවීම සඳහා දැන් ඔබතුමාලගේ ලැයිස්තු අනුව ගත්තොත් එහෙම මේක මේක දන්නේ නැහැ ඔබතුමාලගේ අවසාන එක. ඔබතුමාලා NITF එකේ අරමුදල් වලින් රක්ෂණ බාර අරමුදල් වලින් ඔබතුමාලා අරගෙන තියෙන මිලියන 128යි. ඊළඟට ඔබතුමාලාට භාණ්ඩාගාරෙන් හම්බෙලා තියෙන මිලියන 150යි. මුළු එකතුව ගත්තොත් දැනට වෙන් වෙලා තියෙන්නේ මිලියන 275යි. ඒකෙන් ඔබතුමාලා යොමු කරලා තියෙන ප්‍රමාණය මිලියන 266යි. එතකොට දැන් ඔබතුමාට මේ වන්දි සඳහාම පමණක් මේ දේපල ජීවිත හානි වන්දි සඳහාම පමණක්
ප්‍රමාණයම අපිට ඒගොල්ලන්ගෙන් ලැබෙනවා. අපිට මේ ලැබිලා තියෙන්නේ මූලික කටයුතු සඳහා පමණයි.
මූලික කටයුතු කියන්නේ
ඊට අතිරේක වශයෙන් මේ තවත් මිලියන 150ක් හම්බෙලා තියෙනවා. ඒ සෑම දෙනාටම රුපියල් 10,000 ගානේ දෙන්න. ඒ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මිලියන 250ක් විතරයි. ඊටු කොටසත් අපිට ඒගොල්ලෝ ලබා දෙනවා
කියලා. දැන් ඒක තමයි මම කියන්නේ ඔබතුමාට මේ ජීවිත හානි සහ දේපල හානි වලට විතර පූර්ණ හානි විතරක් හිතුවොත් එම මිලියන 8886ක් ඕන. මිලියන 8886ට ඔබතුමාට හම්බෙන්නේ දැනට මේ රටට මිලියන 266යි 278යි. ඔබතුමා කියන්නේ වැඩි ප්‍රමාණය හම්බෙනවා කියලා.
වැඩි ඒක වැරදි. ඒ අවශ්‍ය ප්‍රමාණයම අපිට හම්බෙනවා. අපිට මූලික ගෙවීමක් හැටියට තමයි ඔක ගෙවලා තියෙන්නේ. ඌට අතිරේකව තව මිලියන 150ක් ඔකට එකතු වෙන්නේ.
දැන් අන්න හරි. දැන් අපි වැදගත් තැනට ආවා. අඩුතරමේ වැදගත් තැනට ආවා. දැන් ඔබතුමා මේ ඔබතුමාගේ කතාව විදිහට හරි කියන්න කවද වෙනකොටද මේ ඉතුරු මිලියන 8000 ගාන ලැබෙන්නේ? ඒක ජනතාවට ලැබෙන්නේ කොහොමද? මේක අවසානයේ වැදගත් වෙන්නේ අනුමත වීම නෙමෙයි. මෙතන පාර්ලිමේන්තුවේ අපි කතා කරන එකක් නෙමෙයි. මේක ජනතාවගේ අතර ලැබෙන එක. මොකද ඒක එහෙම නොවන අවස්ථාවල තමයි සාමසර කන්දේ ජනතාව පාරට බැස්සෙත්, ශාලාවේ ජනතාව පාරට බහින්නෙත්, මීතර මුල්ලේ ජනතාව පාරට බැස්සෙත්. හෙට දවසේදී ඔබතුමාලායි කඳුළු ගෑස් ගහන එක තේරුමක් වෙන්නේ නැහැ. මේ දිස්ත්‍රික්ක 7 ජනතාව පාරට බහිනකොට. මොකද මේකට ගත වෙන කාලය මොකද මේ මිනිසුන්ට බලා ඉන්න වෙන්නේ කොහොමද? නිවාසයක් ලැබෙන්නේ කවද්ද? කවද දෙයක ඉවර වෙන්නේ? තමන්ගේ හානි වෙච්ච ගෙවල් වලට හානිය පූර්ණ වෙන්නේ කවද්ද? ඒක කවදද අවසන් වෙන්නේ? දැන් ඊළඟට බලා ඉන්නේ මේ ටිකටනේ. දැන් මෙතුමා කියනවා දැන් අපට 200 ගානයි හම්බෙලා තියෙන්නේ. ඒක හදිස්සිය කටයුතු සඳහා ඉතුරු ප්‍රමාණය අපට හම්බෙනවලු. එතකොට හම්බෙන්නේ කවද්ද කියලා අඩුතරමේ මේ විවාදය ප්‍රතිඵලදායක වෙන්නේ ඒක අපේ රටේ ජනතාවට තමුන්නාන්සේ අද නිශ්චිත කරොත් පමණයි. ඒක නිශ්චිත කරනවා නම් විතරයි. ඊළඟට ආධාර සම්බන්ධයෙන් විශේෂම මම අවධාරණය කරන්නේ මෙන්න මේ කාරණේ. ඊළඟට ගරු ඇමතුමා මේ රක්ෂණ ක්‍රමයේ ඇත්තටම අතරමැද දේවල් වලට මීට වඩා තව වෙනස්කම් ඇති වෙන්න ඕන. ඒ අයගේ දේපලවල සංයුතිය අනුව සමහර අයට කොහොමද වන්දි ගෙවන්නේ? මොකද්ද ක්‍රමවේදය? දැන් අපි දන්න දේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ආවා ගාමිල්දාරිතුමා හරහා අර ෆෝම් එක පිරෙව්වා. ඒ පොලිසිය පැමිණිලි දාන්න කියලා ෆෝම් එකක් පිරෙව්වා. මේ ෆෝම් පුරවලා තියෙන හුඟක් අය එරයාගෙන් කාර්ද ලැබෙන්න නොලැබෙන්න කියලා තාම නිශ්චිත නැහැ. මොකද සමහර අය පුරවපු නැති අයත් ඉන්නවා. සමහර අයට තිබිච්ච පස්සේ තමයි තමන්ගේ ගෙදර සුද්ධ පවිත්‍ර කරගන්නේ. අපි පුළුවන් තරම් එයා යොමු කළා මේ පුරවන්න කියලා. නමුත් මේ පුරවපු ප්‍රමාණයෙන් එයාට ලැබෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව කිසිම නිශ්චිතතාවයක් අද වෙනකන් නැහැ ගරු කතානායකතුමනි. ඒක තහවුරු විය යුතුව තියෙන අනිවාර්යෙන්ම. ඊළඟට බඩු බෙදීම. ඇත්තනම සමහර දේවල් නම් අපිට කියන්න කනගාටුදායකයි සිද්ධ වෙච්ච දේවල්. මොකද ඒ බඩු බෙදෙන යාන්ත්‍රණේ ජනතාව නැත්තම් ජනතාවගේ සහයෝගය නැත්තම් මේ විපතටපත් වෙච්ච මිනිස්සු අදත් ගස් උඩ බඩකින්නේ. මේක තමයි ඇත්ත. විශේෂයෙන්ම අපේ රටේ මාධ්‍ය ආයතන මෙදිහත් වුණා, ජනතාව මෙදිහත් වුණා, ඒකතු කරපු දේවල් යම් ප්‍රමාණයකට හරි බෙදලා ජනතාව අතර ගියේ නැත්තම් අදත් මිනිස්සු බඩකින්නේ. අපි දන්න අපේ සොදේශ කටුතු එමතුමාන වජිරබේවර්තන එමතුමාන ගාල්ල දිස්ත්‍රික්කෙ විතරක් එතුමාගේ අමාත්‍යංශයෙන් නමක් ගහලා බෝඩ් එකක් දාලා බෙදුවා. ඒක අලුතරේ මාතර දිස්ත්‍රික්කෙටවත් ආවේ නැහැ. මාතර දිස්ත්‍රික්කෙට ආවේ නැහැ. ඔබතුමා මන් දන්න ධර්මයට ආවේ
නැහැ. නෑ හඳුගෙමන්තු එහෙට ලොරි 18ක් කියලා
තියෙනවා. නෑ නෑ.
බාර අරගත්තේ
ඔක ආයේ බෑග් විතරයි.
සේරම එවලා
තියෙනවා. ඔබතුමාගෙන් ආවයි කියලා අපිට ආරංචිය තියෙන්නේ සොදේශ කටුතු එමතුමාගේ නමින් කොළයක් දාලා පෝර උරයක් නම් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන ගාල්ල දිස්ත්‍රික්කෙට විතරයි. ඔව් ඒක ගාල්ල ජනතාව කියන්නේ මල්ල වජිරගෙන් බඩු ජනතාවගෙන් කියලා. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එකතු වෙච්ච බඩු ජනතාව එකතු කරපුවා, මාධ්‍ය ආයතන වලින් දීපුවා. ඒ ඒ ආයතන වලින් ගෙනාව බඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවම
අපිට පැහැදිලි ගන්න ඕන ගරු වජිරගෙන්
තමයි පොඩි පොඩි
නෑ බුදුහාතක පැටලෙන්නේ නැහැ.
විනාඩියයි විනාඩියයි මේ මන්ත්‍රීතුමා හිරු එක වැඩ කරනවා හිරු නමින්, සිරස වැඩ කරනවා සිරස නමින්, යුද හමුදාව යුද හමුදා නමින් වැඩ කරනවා, JVP එක ඔබතුමාලාගේ රතු ෂර්ට් එක ඇත්තේ වැඩ කරනවා. එතකොට අදාළ ආයතන තමන්ගේ අනන්‍යතාවය යටතේ වැඩ කරනවා. සොදේශ කටයුතු එක සොදේශ කටයුතු එක ඇත්තේ වැඩ කරනවා.
ඉතින් මම කියන්නේ හිරු වැඩ කරනවා හිරු නමින්, සිරස වැඩ කරනවා සිරස නමින්, දෙරණ වැඩ කරනවා දෙරණ නමින්, ඒක හොඳයි. JVP එක අපිත් වැඩ කරනවා. හැබැයි සොදේශ කටයුතු අමාත්‍යාංශයේ නමින් ඔබතුමා වැඩ කළේ ගාල්ලේ විතරයි. අපි කියන්නේ ඒකයි. ඒක ගාල්ලේ විතරක් නැතුව මාතරටත් ආවනම්, කළුදරටත් ආවනම්, රත්නපුරේටත් ආවනම් හොඳයි. ඒකයි හම්බන්තොටත් දෙන්න තිබුණා. මොකෝ ගරු ඇමතුමා ගැලුවේ නායගියේ ගාල්ලේ විතරක් නෙමෙයි.
ඔබට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. විනාඩි 5ක්
විනාඩි
5යි
අපරය ගන්න ගරු කතානායකතුමනි. ලොරි 240ක් ඇවිල්ලා තියෙනවා. ඒ ලොරි 240 අපි බෙදා හැරලා තියෙනවා මේ
205. 240 ලොරි නෙමෙයි. සොදේශ කඩුව අමාත්‍යංශයේ බෝඩ් එක දාපු බෑග් 240 කාරි.
කෙහෙල්ගෙඩි හතරක් නමගහර ගාලු දිස්ත්‍රික්කේ බෙදලා තිබුණාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති.
කතානායකතුමනි, මම හිතන්නේ රාස් පොලිසිය මගින් පරීක්ෂණයක් කළා. ඒ එසේ සිදු නොවී ඇත කියලා පරීක්ෂණයේ සිදුවීම පවතිනවා. ඒ නිසා මම හිතන්නේ එවැනි දේ අපි පිළිගන්න ඕන නැහැ.
හොඳයි ගරු හඳුනෙද්දි මැතිතුමා ඉදිරි ගන්න.
ඒ මං ඒ කෝලි කුට්ටු වලට නම් බැස්සේ නැහැ. කෝලි කුට්ටු කඩු වෙලත් බෙදුවලයි කියලා හොයන්න ඕන. එහෙම නම් ගියන අය
විනාඩි 4ක් තියෙනවා තාම
ඔබතුමාට. ඒක වෙන වැඩ පිළිලා තියෙනවා. මං ඔබතුමාට මම විශේෂයක් නෙමෙයි කිව්වේ. සෝදේශ කටුතු අමාත්‍යංශය තියෙන මුළු රටටමනේ. ඒ නිසායි මං ඒක අවධාරණය කරේ ගල් කොතනායකතුමනි. මෙතනදී ඉතින් අදගත්ම දේ තමයි ජනතාවගේ පැත්තෙන් ඇති වෙච්ච මැදිහත් වීම.
ගරු ගායන්ත කන්වත්තිල මැතිතුමා.
දෙනවද? කතානායකතුමනි, මේ පහුගිය දවස්වල මුහුණු පොතේ විශාල මඩ ප්‍රචාරයක් ගෙනිච්චා. මගේ නම දාලා ඡායාරූපේ දාලා කෙහෙල් ගෙඩි තුනක් බෙදුවයි කියලා. අපේ දිස්ත්‍රික්කේ ජනතාව නම් දන්නවා අපි එහෙම තුට්ටු දෙකේ වැඩ නොකරන බව. කොහෙවත් එහෙම බෙදපු තැනක් නැහැ. මම නෑ හරි පොඩ අහගෙන ඉන්න. මම ඒක CID එකට බාර දුන්නා පුජ්‍යලයා හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් දැන් අපි පුජ්‍යලයා හොයාගෙන තිනවා.
හරි
හොඳයි. දැන් ගරු අමාත්‍යතුමා
ගායන්ත අමාත්‍යතුමා නම් ඒක CID එකට වාර්තා කරලා තියෙනවා පුජ්‍යලයා හොයාගන්න කියලා. හැබැයි ඔව් ඒක තමයි. ඔබතුමා නම් එහෙම කළා තියෙනවා. හැබැයි සොදේශ කටයුතු අමාත්‍යතුමා නම් එහෙම කළා නැහැ. ඒකයි මං කියන්නේ. සොදේශ කටයුතු අමාත්‍යතුමාගේ නම දාලා කොළයක් ඇතුළට දාලා බෑග්යක් බෙදුවා කියලා හොයාගෙන නැහැ.
ඒක ගරු සභානායකතුමා
මේ අපේ ගායන්ත අමාත්‍යතුමාගේ ප්‍රශ්න ගැන CID එක පරීක්ෂණ කරගෙන යනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කණ්ඩායම් කීපයක් දාලා 40ක් දාලා වෙබ්සයිට් එකක් ඕපන් විවෘත කළා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෞද්ගල සාමාජිකයෙක්
නම කිව්වනම් හොඳයි. ක්‍රියාදාමතුමා අපි විපක්ෂ නිසා
අපි
ඔක්කොම විපක්ෂ නිසා
ඒකාබද්ධ
ගරු
කොටකින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් 40ක කණ්ඩායමක් දාලා
හොඳයි
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බඩ ගහන්න තෝර සකස් කරගෙන යනවා.
හොඳයි ගරු හඳුන්නේ මැතිතුමා.
අපි දැන් ඔක
විනාඩියකට තියෙනවා ඔබතුමා.
දැන් ගරු කතානායකතුමා මම කියන්න උත්සාහ කරේ ඇත්තටම ජනතාවට භාණ්ඩ ලබා දීම හරි කන්න දෙන එක හරි ඒවා බෙදලා දෙන එක හරි අපි මේ වෙලාවේදී කරන්නේ නම ගහ ගන්න දේශපාලනය කරන්න නෙමෙයිනේ. ඇත්තටම මේක ජාතික විපතක්, ජාතික ආපදාවක් වෙච්ච වෙලාවේදී ඒකයි වැදගත් වෙන්නේ. ඒකයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපේ. ඉතින් මෙතනදී විශේෂයෙන් මම නැවත දැනගන්න කැමති තව දෙයක් තියෙනවා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ආපු බඩු ගොඩාක් දේවල් තාමත් ඒවයි ගොඩ ගහලා තියෙන දැනුත් තියෙනවා. ඒවා හරියාකාරව මිනිසුන්ට බෙදා හැරීමේ යාන්ත්‍රණය මෙතනින් ඉවර වුණ නැති නිසා. එනිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන විශේෂයෙන්ම සුදේශ කටු ඇමතුමා භාරයේ කටයුතු තියෙන්නේ. ඒ යාන්ත්‍රණය තාමත් පණ තියෙන නිසා ඒ ආයතන වලින් ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්න කියලා. ඊළඟ මට විශේෂ සිද්ධියක් තියෙනවා ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන නිසා ඒ මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීණධාරි මහත්වරු විශාල ප්‍රමාණයකින් මැදිහත් වෙලා මේ කටයුතුවේ ස්වේච්ඡාවෙන් වැඩ කළා. නමුත් හදිස්සියේ ප්‍රවෘත්තියක් පළ වුණා ග්‍රාමීණධාරිවරු දෙන්නෙක් මේ භාණ්ඩ හොරකමක් කළා
කියලා.
ඒක එහෙම දෙයක් නෙමෙයි. ඒක එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මම ඔවුන්ට සිද්ධ වෙච්ච අසාධාරණ නිසා මේ කියන්නේ. ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා සාධාරණ ඉෂ්ට කරන්න කියලාත්
මම හිතයි. ඔව්.
ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මෙවැනි විපතක් සිද්ධ වෙන්න කලින් විපත හඳුනා ගන්නත්, ඒ විපතකදී මැදිහත් වෙන යාන්ත්‍රණය ශක්තිමත් කරන්නත්, ඒ වගේම ජනතාවට යලි නැගිටින්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමෙත් මූලික වගකීම තියෙන්නේ රජයේ යටතේ. ඒ රජයේ යටතේ තියෙන ආයතන ශක්තිමත් කිරීමේ වගකීමක් තියෙනවා. මෙවැනි විපතකදී හරි අපට ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක තමයි වැදගත් දේ. ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමි. මම යෝජනා ඉදිරිපත් කරන පොලිස්
ගරු අනුර ප්‍රේදර්ශන යාපා මාත්‍යතුමා, සෝරි, ස්ථිරගිරි මතුමා, ගරු ඩලසල් හපෙන මැතුමා,
ගරු කතානායකතුමනි, සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනු ලැබූ වැදගත් යෝජනාව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ස්ථිර කිරීම ස්ථිර කරමින් මම මගේ කතාව ආරම්භ කරන්න කැමති. මගේ කතාව ලැබිච්ච සොච්චන් වෙලාව ඇතුලේ ගරු කතානායකතුමනි, ප්‍රධාන ඉසව් තුනක් ස්පර්ශ කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එයින් පළවෙනිව කනගාටුව සහ අදාළ අයට ගෞරවය ප්‍රකාශ කිරීම, දෙවනුව අනාගතයේ මෙවැනි ඛේදවාචකයන් වළක්වා ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ග, තුන්වෙනුව උද්ගතව ඇති ආපදාව කළමනාකරණය කිරීම සඳහා වූ යෝජනාවන්. මේ පළවෙනිව කනගාටුව සහ ගෞරවය කියලා මම ඔබතුමාට කිව්වේ අපි සමස්ත පාර්ලිමේන්තුව ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකබද්ධ විපක්ෂයේ නායකත්වය දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඇතුළු අපි සියලු දෙනා වෙනුවෙන් මේ මහා ඛේදවාචකයේදී ජීවිත අහිමි වුණු, දේපල අහිමි වුණු, ඛේදවාචකයට ගොදුරු වුණු සියලු දෙනා වෙතම අපේ කනගාටුව සහ සංවේගය ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ කනගාටු වෙන අවස්ථාවේ අපිට සුභ පැතුමකුත් කරන්න වෙනව ගරු කතානායකතුමනි. දිගින් දිගටම ඛේදවාචකයන් උරුම කරගන්නා සමාජයකට, පරාජයන් උරුම කරගන්නා සමාජයකට ඊයේ මැතිව්ස් ප්‍රමුඛ අපේ ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත ජයග්‍රහණයක් ලබා දුන්නා. මේක අවස්ථාව නොවුණත් ඒ සඳහා සුභ පැතුම් ඉදිරිපත් කරන්නත් අපි කටයුතු කරන්නට ඕන. ගෞරවය ගැන මම කිව්වේ ගරු කතානායකතුමනි, ගෞරවය සහ ස්තුතිය හඳුනනති මන්ත්‍රතුමත් එක් කරා. මේ දැවැන්ත ඛේදවාචකයේදී යාන්ත්‍රණ කීපයක් ක්‍රියාත්මක වුණා. රාජ්‍ය යාන්ත්‍රණයට ප්‍රථමව සමහර යාන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. සමාජ යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා ගරු කතානායකතුමනි. මාධ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. දේශපාලන යාන්ත්‍රණ ක්‍රියාත්මක වුණා. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. නමුත් පළවෙනි පැයේ මම කාටවත් ඇඟිලි දික් කරන්න කතා කරනවා නෙමෙයි, මේ විවාදය ශාස්ත්‍රීය විවාදයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා, රටෙහෙම හිතනවා. එස ඇඟිලි දික් කරන්න නෙමෙයි. නමුත් පළවෙනි පැයේ රාජ්‍ය යන්ත්‍රණය, ආණ්ඩු යන්ත්‍රණය ඇන හිටිච්ච වෙලාවක් තිබුණා. ඒ වෙලාවේ ක්‍රියාත්මක වුණේ ගරු කතානායකතුමනි සමාජ යාන්ත්‍රණය සහ මාධ්‍ය යාන්ත්‍රණය. එස අපි මේකට ස්තුතිවන්ත වෙන්නට ඕන. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය නිලධාරීන් ඉතාම වගකීමෙන් කටයුතු කරා. අපි ඒක ගැන වෙනම සඳහන් කරමු. රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාම නිලධාරීවරයෙක් පිළිබඳව හඳුනනති මන්ත්‍රීතුමා කිව්වා. උදාහරණයක් විදිහට මාතර දිස්ත්‍රික්කය ගත්තොත් මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඉතාම කැපවීමෙන් කටයුතු කරා. විශේෂ භාර ඇමතුමත් ඉන්න වෙලාවේ මම දන්නවා 30 කට ප්‍රාදේශීය ලේකම් තුමිය ගරු වජිර අභිවාදන ඇමතුමනි දින 6ක් ලේකම් කාර්යාලය ඇතුලේ කාමරයක නතර වෙලා දින 6ක් තමන්ගේ දරුවා ආබාධිත වෙලා දරුවා බලන්න යන විදියක් නැතුව දරුවා අන්තිමට පෝස්ට් එකක් එවලා තිබ්බා මුහුණු පොතට අපේ අම්මත් වතුර ගිහිල්ලා කියලා. හැබැයි ඇයගේ රාජකාරී කරා. පස්කොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය කෞශල මහත්මිය තනියම නායන රොටුම කන්දේ මහර නැග්ගා. දේශප්‍රිය ගාමිණිදාරි මහත්මයේ උදාහරණ කීපයක් අතරේ මම කියන්නේ පස්කොඩ ගරු කතානායකතුමනි තමන්ගේ ගේ මහා කන්දක් ඇවිල්ලා යට වෙලා තියෙද්දි ඒක අත්තරල දාලා ආපදාවට පත්වෙච්ච මිනිසුත් එක්ක හිටියා. අපේ දිස්ත්‍රික්කයේ කෙළවරේ වජිර අභිවාදන මහත්මයාගේ මායිමේ මෙදේරි පිටියේ ගාමිණිදාරි වණිගසේකර මහත්තයා දින 6ක් ගෙදරට යන්නේ නැතුව කොටු වෙලා මිනිසුත් එක්ක හිටියා. උදාහරණ සමෘද්ධි නිලධාරී කවීන්ද වැල්ලේතොට මම උදාහරණ දිගින් දිගටම කියන්න නෙමෙයි. එසේ සිළු දනාව වෙතම සමස්ත ඒ කැපවිලා කටයුතු සිළු දනාව වෙතම අපේ ගෞරවය ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම සමාජ යාන්ත්‍රණය උදාහරණයක් විදිහට මාතර ගත්තොත් ගරු කතානායකතුමනි සමහර පන්සල් වල හාමුදුරුවෝ අශෝක රාමී හාමුදුරුවෝ හැමදාම රජයේ කිසිදු ආධාරයක් නැතුව කෑම වේල් 3000ක් දරු ඇමතුමනි ලබා දුන්නා. අශෝක රාමී හාමුදුරුවෝ අපේ හිටිටි රජමහා විහාරේ 2500ක් නතර කරන හිටියා රජයේ කිසිදු ආධාරයක් නැතුව. පාලටුවේ බෞද්ධ මධ්‍යස්ථානයේ ගුණානන්ද හාමුදුරුවෝ ග්‍රාමසේක වසම් 4ක් බලාගත්තා. උනල්ල එළඹ තලාගොඩ පාලටුව දෙමට හෙට්ටිගොඩ තනියම බාරගත්තා. සුමේද හාමුදුරුවෝ මාලිම්බඩ රාජ්‍යක වගකීම් ඉෂ්ට කරා. මේ උදාහරණ කීපයක් විතරයි. මම අනිත් අයගේ නම් කියලා කාල මිඩම් කරන්න බලාපොරොත්තු වෙන සමාජ යාන්ත්‍රණ ක්‍රියාත්මක උනේ එමයයි. දෙරණ හිරු ඒ වගේම සිරස ස්වර්ණවාහිනි ප්‍රමුඛ නාලිකා විද්‍යුත් නාලිකා ප්‍රමුඛව මාධ්‍ය යාන්ත්‍රණයේ මැනුවෙන් ඉෂ්ට කරා. ඒ වගේම හමුදාවන් විශිෂ්ට මෙහෙයක් කරා. මාතර දිස්ත්‍රික්කයේ මෙහෙයුමේ ප්‍රධාන බර ඔවුන් තමන්ගේ උරුමතට ගත්ත පොලිසිය ඒ වගකීම ඉෂ්ට කරා. අපේ ගැන කෘතවේදී වෙන්නට ඕන. මම විශේෂයෙන්ම කියන්න කැමතියි අපි ඒකාබද්ධ විපක්ෂයේ විදියට අපේ ඒකාබද්ධ විපක්ෂ සහෝදර මන්ත්‍රීවරු ගරු කතානායකතුමනි මොරවක හම්නැති මන්ත්‍රීතුමා ඒ ඛේදවාචක ගැන කිව්වා. දිස්ත්‍රික්කයේ දෙවැන්තම ඛේදවාචක වෙච්ච තැන අපි 29 වෙනිදා හවස යනකොට 25 වෙනිදා උදේ වුණේ ගරු කතානායකතුමනි සහකාර පාදසිලකතුමිය හිටියා. එතුමින් ඇහුවා මොකද තියෙන ප්‍රශ්නේ කියලා. කන්න පිඟන් 60යි තියෙන්නේ කියලා කිව්වා. නිදාගන්න එක පැදුරක් තිබුණේ නැහැ. ගරු කතානායකතුමනි. තුන්වෙනි දවසේ මම චෝදනා කරනවා නෙමෙයි. ඒ නිලධාරින්ට අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම සඳහා අවශ්‍ය නියෝග ලැබිලා තිබෙන්නේ නැති නිසා ප්‍රමාදය නිසා. ගැබිනි මව්වරු හිටියා බිම මහ පොළොවේ සීතලේ කොට්ටයක් පැදුරක් නෙමෙයි කාඩ්බෝඩ් කෑල්ලක් නැතුව. බිම වැතරලා හිටපු ගැබිනි මව්වරු හිටියා. අපි එතන ඉඳගෙන කතා කරාම ඒකපද විපක්ෂය වෙනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඇතුළු ඒ මන්ත්‍රීවරු ගිහිල්ලා පැදුරු 300ක් පොට්ට 300ක් පිඟන් 300ක් ගැබිනි මව්වරුන්ට නිදන්ද මෙට්‍රස් එකක් අරගෙන ගියේ. ඒ නිසා මම ඒ වගේ අපේ මන්ත්‍රු රාශියක් ඇවිල්ලා ඒ කරපු කැපකිරීම අපි මේ මොහොතේ අගය කරන්නට ඕන. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව ඇතුළ ඉඳගෙන නාමල් මන්ත්‍රීතුමාලා දින 3ක් තිස්සේ මම දැක තුමන මඩ ගහනවා. හැබැයි ගෞරවය දෙන්නට ඕන වතුරේ බැහැගෙන කරවටක් වතුරේ අහිංසක වයසක අම්මලා බේරගන්න කරපු කැපකිරීම පිළිබඳව අපි අගයන්න ඕන සමාජයක් විදියට. දේශපාලන යාන්ත්‍රණ ක්‍රියාත්මක වුණා මම පිළිගන්නවා. ජනතා අයුක්තුනේ සහෝදරෝත් ඒ යාන්ත්‍රණය මැනවින් ක්‍රියාත්මක කරා. ඔව් තේවරප්පුරම වගේ මන්ත්‍රීවරු තමගේ ජීවිත පරිදුවට තියලා කරපු කැපකිරීම අගය කරන්න අපි මේ අවස්ථාවේ දේශපාලන වර්ණයක් අවශ්‍ය වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒක අගය කරන්නට නම් මේ වෙලාවේ. ඒ වගේම ගරු කතානායකතුමනි මගේ දෙවෙනි මාතෘකාව විදිහට මම ඔබතුමාට කිව්වේ අනාගත ඛේදවාචකයන් කළමනාකරණය කර ගැනීම. ගරු කතානායකතුමනි ආපදා කළමනාකරණ ඇමතුමත් ඉන්නවා. ලෝකෙ කිසි රටක ගරු කතානායකතුමනි ස්වභාවික විපත් නතර කරන්න බෑ. ස්වභාවික විපත් වළක්වන්න බෑ. හැබැයි කළමනාකරණය කරගන්න පුළුවන්. දියුණු ලෝකෙ කරන්නේ විපත් වළක්වන එක නෙමෙයි කළමනාකරණය කරගන්න එක. අපි දුර්වලලා තියෙන එතෙන්දී. ඒක විෂය භාර ඇමතිවරයාගේ දුර්වලකමක් විදිහට මතු කරන්න එපා. අපේ ක්‍රමවේදී තියෙන දුර්වලකමක්. මේ යුගය මේ මොහොත ලෝකේ පාර්ශ්වික වෙනස්කම් ගෝලීය වෙනස්කම් වෙච්ච වෙලාවේ පාර්ශ්වික උෂ්ණත්ව වෙනස්කම් වෙච්ච වෙලාවේ මෙවැනි විෂයන් දේශපාලඥයින් අතින් විද්‍යාඥයින් අතට මාරු විය යුතු යුගය එළඹිලා තියෙනවා කියලායි මගේ පෞද්ගලික විශ්වාසය. ඒක නිල් කොළ රතු බේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පුද්ගල ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ යෝජනාව මම කරන්නට ඕන. කොහොමද මේ ආපදාවන් කළමනාකරණය කරගන්නේ? දැන් සරලව කිව්වොත් ගරු කතානායකතුමනි, ඔබතුමා කිව්ව හඳුන්ගේ මන්ත්‍රීතුමා මිලිමීටර 500ක පමණ වැස්සක් වහිනකොට පැය 24ක් යන එක මාත්‍රෙන් මොයකටින් පිට වෙන්න. හැබැයි මේ සංනිවේදනයේ දුර්වලකමක් තියෙනවා. කොතනද මේ වැරද්ද? අපි ළඟ තියෙන සංනිවේදන ක්‍රමය අවිද්‍යාත්මකයි කියලා කියන එකයි මගේ විශ්වාසය. weather.com එකට ගිහිල්ලා ගැහුවම දින පහක කාලගුණ තත්ත්වය ලෝකෙම හොයාගන්න පුළුවන්. අපි බෝතල් වලට වතුර එකතු කළා, වැස්ස වතුර එකතු කළා, අපි වැස්ස මැන මැන ඉන්නවා. මෙතත් වෙනස් වෙන්නට ඕන. මේක ගරු ඇමතුමනි, මේ වගේ දෙයක් අවුට්සෝස් කරන්න කමක් නැහැ. අපේ දියුණු වරායන්, අපේ ගුවන් තොටුපළවල් විදේශයට විකුණන්න හදන වෙලාවක අපි ළඟ මේ දැනුම තාක්ෂණය නැතිනම් මෙවැනි දෙයක් අවුට්සෝස් කරන්න කමක් නැහැ. කාලගුණය පිළිබඳ ක්ෂණික අනාවැකි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙක් කියලා තිබුණා මිලිමීටර් 150කට වඩා වැස්සක් ගැන අපිට ප්‍රෙඩික්ෂන් එකක් අපිට කරන්න බෑ කියලා. ඉත අනතුරුදායක තත්වයක තියෙන්නේ. ඒක මම කියන්නේ අපි ළඟ තියෙන අවිද්‍යාත්මකද අපේ මිනුම්. මම සමස්තය ගැන කතා කරන්නේ නෑ ගරු කතානායකතුමනි, අපේ සියලු මන්ත්‍රීවරුන් කතා කරන නිසා. මම කැමතියි ඔබතුමාට මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට අපි නිල්වලාවේ ඛේදවාසිකයේ වළක්වා ගත යුතු ක්‍රියාමාර්ග ගැන කතා කරන්න. මේක මම නෙවෙයි මේක කතා කරේ මේ සභාවේ. දොස්තර වික්‍රමසිංහ මැතිතුමා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා විදියට මේ සභාවේ මේ ගැන කතා කරලා තියෙනවා. ඔබතුමාට පුළුවන් මේ කරුණු හොයලා ඒ අවශ්‍ය විස්තරය ගන්න. 57 ජූලි මාසේ 18 වෙනිදා මේතුමා සභාගත කරපු, මම කැමති මේ යෝජනා ක්‍රම පිළිබඳව මේ තොරතුරු සභාගත කරන්න නැවතත්. ගරු කතානායකතුමනි, මේ මම කැමති මේ හරස් කැපුමක් ඔබතුමාට ලබා දෙන්න. මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන. මොකද මේ ඛේදවාචකය? හරස් කැපුමක් කිව්වොත් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේක වසම් 650න් 500ක් 77%ක් ආපදාවට ගොදුරුණා. පවුල් 51,000ක්, මුලුදුසික පවුල්ෙන් 23,000ක්, ජනගහණයෙන් 22,000ක්, 192,000ක්, මරණ 30,000ක්, අතුරුදහන් වීම්, පූර්ණ නිවාස හානිම් 1,000 ගානක්, අර්ධව 6,000 ගානක්
තුනක් තියෙනවා ඔබතුමාට.
මම තව විනාඩි 5ක් මං ගණන් කරගත නැතුමනේ.
කාගෙන්ද ලබා ගන්නේ?
මං අපේ කණ්ඩායමේ ලබා ගන්නම්.
නම් සඳහන් කරන්න මට මෙතන හදන්න පුළුවන් ඒකයි.
හරි. අපි ඒක ඇඩ්ජස්ට් කරන්න කරකට නැතුමනේ. වී වගාවෙන් හෙක්ටයාර 1900ක්, තේ වගාවේ 1000ක්, පාදේශීය ලේකම් කොට්ටාස 5ක්, 16න් 5ක් ගරුක තනායකතුමනි, මුළු පවුල් සංඛ්‍යාවෙන් 50%කට වැඩිය ආපදාට ගොදුරු වෙලා තියෙනවා. ව්‍යාපාරික ස්ථාන 3000කට වැඩි, වාරි මාර්ග මහා මාර්ග සමස්තයම දැන් ගරුක තනායකතුමනි මොකද වෙලා තියෙන්නේ? ශත වර්ෂයක් ඉතිහාසයට ඇවිදගෙන ගියොත් ගරු ඇමතුමනි, 917 ඉඳලා 2017 වෙනකම් නිල්වලාගඟ 60 වතාවක් ප්‍රචණ්ඩ වෙලා තියෙනවා. 60 වතාවක් ප්‍රචණ්ඩ වෙලා තියෙනවා. මේ 60 වතාවෙන් 7 වතාවක් අති භයානක ප්‍රචණ්ඩත්වය. 2017 එහෙමයි, 2003 එහෙමයි, 69 එහෙමයි, 57 එහෙමයි, 47 එහෙමයි, 917 එහෙමයි. ඉතිහාසයට ඇවිදලා ගිහිල්ලා බලන්න. හැම අවුරුදු 10කට සැරයක්, 25කට සැරයක් බරපතල ඛේදවාචකයක් මතුවෙනවා. මේකට යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. දොස්තර වික්‍රමසිංහ සහෝදරයා මුලින්ම යෝජනා ඉදිරිපත් කරා. මම ස්තුතිවන්ත වෙනවා. රාජ්‍ය නායකයෝ දෙන්නෙන් මම කෘතවේදී සිහිපත් කරනවා. අතිගරු ජයා ජයවර්ධන ජනාධිපතිතුමා, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මේ නායකයෝ දෙන්න මාතර දිස්ත්‍රික්කයේ මේ ඛේදවාචක දිහා බැලුවා. බල ජයවර්ධන ජනාධිපතිතුමා 83 නිලධාරියන්ව පාලනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර පළවෙනි අදියර. හැබැයි ගරු කතානායකතුමනි සම්පූර්ණ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. 88 රටේ මතුවෙච්ච තත්ත්වයක් එක්ක අතරමඟින් නතර වුණා. ගඟ දෙපැත්තේ බන්ස් කිලෝමීටර් 25ක් දිග බන්ස් බඳින්න යෝජනා වෙච්ච එකේ 13.5 ඉවර කරන්න පුළුවන් වුණේ. තුන්වෙනි අදියර තිබුණේ පහළ නිම්නය වළක්වා ගැනීම. ගඟ වතුරේ පහළ නිම්නය කියන්නේ ගරු කතානායකතුමනි කිලෝමීටර් 72ක් දිග ගඟේ කිලෝමීටර් 72ක් දිග ගඟේ කිලෝමීටර් 36ක් පස්සේ බෝපොකඩ අකුරැස්සේ ඔබතුමා එතෙන්ට ගියා ගරු කතානායකතුමනි පහුගිය දවසක. ඔබතුමා එතෙන්ට ගියා. එතන ඉඳලා එන පහළ නිම්නය කොහොමද ආරක්ෂා කරගන්නේ? කොහොමද නිල්වල ගඟ ආරක්ෂා කරගන්නේ? මෙන්න සලස්මේ තියෙන තුන්වෙනි අදියර. මොකද යෝජනාව? ජලාස පහක් ඉදි කරන්න. අකුරැස්සේ දිගිලියෝය, කිරමාර, බටවිටාර, දියගහමුණ, කඩද්වාර මෙන්න පහ. පහළ නිම්නයට එන වතුර වලින් 50%ක් මේ ජලාස වල රඳවා ගැනීමයි යෝජනා වෙලා තිබුණේ. මෙයින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජලාස දෙකක් නාපකඩ අමුණයි දියගහමුණයි ක්‍රියාත්මක කරා. ඒ වගේම අම්පානගර ජලාශයේ හම්මන්ත්‍රණ වැඩි වතුර ගෙනියන්න අවශ්‍ය මූලික පියවර තිබුවා. මිලියන 4000ක් එවනුවෙන් වෙන් කරලා ජයා ජාවදන ජනාධිපතිතුමාටින් පටන් ගත්තා. එනිසා මේක විය යුතුයි. අපි දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විදියට අපේ හෘද සාක්ෂි අපෙන් අහනවා. උඹට ලැජ්ජ නැද්ද කියලා. අවුරුදු 100කට පස්සේ මේකට නිශ්චිත උත්තරයක් ගේන්න උඹලා අසමත්ද කියලා ගරු කතානායකතුමනි. ඛේද වාචකයට පස්සේ අපිට පුළුවන් බලන්න යන්න. පාම් බෙදන්න පුළුවන්. ඔරුවලින් යන්න පුළුවන්. නඹ ගහලා දේශපාලන ප්‍රචාරයක් ගන්න මනාප ගන්න නොඑක් ව්‍යාපෘති කරන්න පුළුවන්. ඉතිහාසයේ පුරාම අපි මේක කළා තියෙනවා. නැවතීම තියන්න මේක අවස්ථාව ගරු කතානායකතුමනි. ඒ නිසා නිල්වලාගම අධිකරු ජනාධිපතිතුමා මාතරට ආපු වෙලාවේ අපි මේ ගැන කිව්වා. අර හඳුනන දෙමන්ඩතුමා කිව්ව එකක් ගැන නගරික බන්ට් එකක් තියෙන මේක උදාහරණයක් කරු කතානායකතුමනි. පිළදුව බන්ට් එක වේරගම්පිට බන්ට් එක කන්දවත්තෙන් තියෙන 2003 ගංගතුර ආවෙන් පස්සේ මේක කැපුවා. කබල වතුර බස්සලා නගරේ බේරගත්තා. ඒ වෙලාවේ අහිංසක ගොවියෝ කිව්වා කරු කතානායකතුමනි මෙතන ස්ත්‍රී ඇණිකටයක් හදන්න. ඊළඟ ගංගතුර ආවෙන් පස්සේ තාපෝ කපන්න වෙයි. කරේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ වර එතනම නැවත කැපුවා. නැවත කැපුවා. ඒ අඩුගානේ ජනතුමා මාතර ගිය රැස්වීම අපි යෝජනා කරා මේ රැස්වීම ඉතිහාසයකට වෙන්න. අඩුගානේ මෙතන ස්ථිර අමුණක් මේ ඇණිකටයක් බඳින්න අද මේ සාකච්ඡාවේදී තීන්දුවක් ගන්න කියලා. ගරු ආපදා කළමනාකරණ ඇමතුමනි කඩලාට වෙනවා ඒ තීන්දුව ගත්තේ නැහැ ඒ සාකච්ඡාවේ. කරුණාකරලා අවමෝෂයෙන් මෙතන මාතර ඉඳලා හක්මන පාර කිලෝමීටර් 2 මන්තිරු 4ට පළල් කරන්න කාණු පද්ධතිය හදන්න සියල්ල කොන්ත්‍රාත් ප්‍රදානය කළා. අවුරුදු දැන් 5කට ඉස්සර වෙලා මිලියන 600ක් මද නිසා බෝධිය ළඟ ඉඳලා තුඩාවේ කෙළවරට ඒක ඉදිකරන්න බැරි වෙලා ඉන්නවා. ඛේද වාචකයක්. මේ මිලියන 600 ලබා දෙන්න
විනාඩි 3ක් තියෙනවා මතුමාට.
හොඳමයි කරු කතානායකතුමනි. මේ තුඩාව පාරේ කාණු පද්ධතිය හදලා පාර උස් කළා. මේ මන්තිරු 4ට මේක හැදුවනම් තුඩාව හිටටිය වේරගම්පිට මේ අවට ප්‍රදේශවල යම් ප්‍රමාණයකට මේක පාලනය කරන්න පුළුවන්කමක් ලැබුණා. මම මේ සභාවෙන් ඉල්ලන ඔබතුමා නායකත්වය දෙන්න කියලා කරුණා කරලා. අඩු ගානේ එවැනි දෙයක්වත් මිලියන 600ක් දෙපැත්තේ වන්දි ගෙවන්න ලොකු මුදලක් නෙමෙයි. අපේ ගරු ඇමතුමන්ලට වාහන ගැන කොයිතරම් මුදලක් වියදම් කරනවද? මම විශ්වාස කරන කවුරු හරි ඉදිරිපත් වේවි. ඒව අවශ්‍ය නැහැ කියලා කියනවා නෙමෙයි. අවශ්‍ය නැහැ කියලා කියනවා නෙමෙයි. මේ මොහොත ප්‍රමුඛත්වය හදන්න. ප්‍රමුඛත්වය තෝරගන්න. තෝරගෙන මේවට ප්‍රමුඛත්වය දෙන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මම කැමති ගරු කතානායකතුමනි අවසාන වශයෙන් තියෙන වෙලාව හැටියට උද්ගත වෙලා තියෙන ආපදාව කළමනාකරණය කිරීම සඳහා කෙටියෙන් වේගයෙන් මම යෝජනා ටිකක් ඉදිරිපත් කරන්න ඔබතුමන කැමති සමස්ත ඒකබද්ධ විපක්ෂය වෙනුවෙන්. ගරු කතානායකතුමනි කෘෂිකාර්මික හානි ණය ඉතාම අර්බුදයක තියෙන්නේ. පැලපතකෙම විනාශ වෙලා මේ මන්ත්‍රීතුමා කිව්වා මීට ඉස්සෙල්ල ඛේද වාචකයන් වලදී වෙච්ච දත්තේ. ගරු කතානායකතුමනි මතක තියාගන්න ගරු කතානායකතුමනි අපේ ඉතිහාසය අවුරුදු 500,000ක ලිඛිත ඉතිහාසය වසර 2කමාරක් වෙන කෙටි කාලයක් තුලදී මාස 30ක් ඇතුළතදී ජාතික විවසනයන් ඛේදවාචකයන් අටක් සිද්ධ වෙලා තියෙනවා. අටක් සිද්ධ වෙලා තියෙනවා. 2014 නොවැම්බරින් පටන් ගත්තම මේ හබුතලේ මීරිය බැද්ද එතනින් ගියා සාමසර කන්දට එතනින් ගියා ශාලාවට එතනින් ආවා අවුරුදු 40කට පස්සේ ආපු බරපතල නියඟට කොළඹ යට වුණා කුණුකන්ද මීතර මුල්ලේ නායකයා ඊට පස්සේ නැවත කොළඹට ගංවතුර ගලලා තට්ටු හතේ යටේ ගොඩනැගිලි බිමට සමතලා වුණා ඊට පස්සේ ගංවතුර අටක් මාස 30ක් ඇතුලේ ජාතික විවසනයන් අටක් අපි අනතුරක ඉන්නේ
ගරු මන්ත්‍රී
ගරු කතා නැතින අවසාන වශයෙන් එක විනාඩියක් ඇතුලේ මේ රාජ්‍ය නිලධාරීන් සඳහා පොලි රහිත ණයක් වහාම ක්‍රියාත්මක කරන්න ඒ වගේම තීන ණය රීෂෙඩියුල් කරන්න ඕන මිනිසුන් ණයකවන්න පුළුවන් කමක් ලැබිලා නැහැ ඒ වගේම කර්මාන්තක කර්මාන්ත හා ව්‍යාපාර හිමියන් වෙනුවෙන් පොලි රහිත ණයක් හරිය ආධාර ඒ වගේම ගරු කතා නායකතුමනි නේවාසික ඉංජිනේරුවෙක් මාතරට නිල් වලාව වෙනුවෙන් පමණක් දිස්ත්‍රික් වාර මාර්ග ඉංජිනේරුවට විතරක් බාර දෙන්නේ නැතුව නේවාසික ඉංජිනේරුවෙක් අත්දැකීම් සහිත පත් කරන්න ඒ වගේම නිල්වලා යෝජනාවේ තුන්වෙනි අදියර ක්‍රියාත්මක කරන්න ඒ වගේම වහාම අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත් වෙන පස්කොඩ කන්ද වෙන්න පුළුවන් රොටුම කන්ද වෙන්න පුළුවන් මොරවක් කන්ද වෙන්න පුළුවන් ඒ ජනතාවට ඉඩම් ලබා දීම සඳහා මේ සතිය ඇතුලේ ගරු සභානායකතුමනි රාජ්‍ය සමාගම් සහිත හෝ කොම්පණිවල අයිති බතු වලින් ඉඩම් වෙන් කළා වහාම ඒ පිළිබඳ තීන්දුවක් ගන්න ඔබතුමාලා අද දවසේ
හොඳයි
අදිස්ථාන ඇති කරන්න කියලා ඉල්ලා සිටමින් ඔබතුමාට කෘතවේදී මන්නේ හඬ වෙනවා
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා